ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
ඡන්ද 57,40,179ක් ලබාගත් ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ 51 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස නිත්‍යානුකූලව තෝරා පත් කරගන්නා ලද බව නිවේදනය කරමු.
අද සතියේ ශ්‍රී ලාංකීය පුවත් විවසුම අපි ආරම්භ කරන්නෙම ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා විසියට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ තේරී පත්වීම සමගින්. ඉතින් ඊයේ දවසේදී මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළා. මේ සියලුම කටයුතු අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ප්‍රේක්ෂක ශ්‍රාවක ප්‍රජාව නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව සමගින් බද්ධ වෙමින් සජීවව ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටිය පිරිසක්. ඉතින් මේ බොහෝ කරුණු අපේ ජනතාව දන්නවා. නමුත් පුංචි කරුණු ගොනු කිරීමක් සමගින් යම් කරුණු හෙළිදරව් කිරීමකුත් අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා. මේ සමස්ත ඡන්ද ව්‍යාපාරය තුළ සිදුවුණු විශේෂිත සිදුවීම් විදිහට ශ්‍රී ලංකාවේ 2,21,00,000 ජනතාව තමන්ගේ රටේ නායකයා විදිහට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා නවවෙනි විධායක ජනාධිපතිවරයා විදිහට තෝරාපත් කරගෙන හමාරයි. ඉතින් අද දිවුරුම් දීම සිදුවීමට නියමිත වගට තොරතුරු වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳව අලුත්ම තොරතුරු විමසා බලමින් එමනම් අද සාකච්ඡාව ආරම්භ කරමු. පුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂි.
අපි දන්නවා මැතිවරණ රාජකාරී සමගින් ඔබත් වෙහෙසට පත් වෙලා ඇති. අපි සූතිවන්ත වෙනවා ඒ මැදේ හෝ කෙසේ හෝ මේ තොරතුරු SBS සිංහල සේවයට සඳහන් කරන්නට සුපුරුදු ලෙස නබත් සමග සම්බන්ධ වීම පිළිබඳව. අද දිවුරුම් දීමේ උත්සවය පිළිබඳව වන කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ කොහොමද මනෝජ්?
ඔව්, අද උදෑසන 8:30-9 වගේ කාලයක උදෑසන කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙන්න නියමිතයි. මේක ඉතාමත් චාම් උත්සවයක් ලෙස පවත්වන්න වැඩ කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් එක්ක ඔවුන් ඒ බව නිවේදනය කළා. ඒ චාම් උත්සවයක් පවත්වනාන් කළා අගවිනිසුරුවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී තමයි මේ දිවුරුම් දීම සිදුවන්නේ කියන කාරණයක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව 8 විධායක ජනාධිපතිවරයාගේ දුරකාලය අවසන් වූ නිසා ඉනික්බිතිව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලැබුණු සැනින් අනතුරුව වන පළවෙනි දිනය අද දිනේම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩබාර ගන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඊයේ දවසේදී මැතිවරණ කාර්යාලයේදී නිල වශයෙන් ශ්‍රී ලංකාවේ නවවෙනි ජනාධිපතිවරයා විදිහට අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමෙන් අනතුරුව ඔහු සභාව අමතමින් යම් ප්‍රකාශයක් කළා. ඉන් කොටසක් මම ඉදිරිපත් කරන්න කැමතියි. දැන්
පළමු කොටම මේ ජනාධිපති වර්ණය පැවැත්වීමම ජයග්‍රහණයක්. මොකද පළාත් සභා මැතිවරණයක් අතුරුදහන් වී තිබෙනවා. ඊළඟ පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් පවා ලැබී තිබෙනවා. එහෙම වෙලාවක මේ මැතිවරණය තියෙන පළමු ජයග්‍රහණය මම හිතන්නේ ජනාධිපති වර්ණ පැවැත්වීම. ඊළඟ මම හිතනවා අපේ කොමිෂන් සභාව විශාල වෙහෙසක් අරගෙන අපිට ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹවීම සඳහා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් එතුමලා එතුමිය විශාල වෙහෙසක් දරුවා. ඒ පිළිබඳව බෙහෙම් විශ්තිවන්ත වෙනවා. විශේෂයෙන් ගත්තාම අපි දන්නවා මේ වෙලාව අපේ රට පැති ගණනාවකින් අස්ථාවර භාවයට පත් වෙලා තිබෙන්නේ. ආර්ථික වශයෙන්, සමාජීය, දේශපාලන, ජාත්‍යන්තර වශයෙන් සියලු පැතිවල කඩාවැටලා තිබෙන රටක්. අපි හැමදාම විශ්වාස කරා මේ කඩාවැටී තිබෙන රට ඉදිරියට ගැනීම සඳහා පීවරක් ආරම්භ කළ හැකි වන්නේ ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්න ලද ජනවරමක් සහිත පාලනයකට විතරයි කියලා. මෙම අපේ රට ගිලී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ජනතාවගේ ජනවරම සහිත පාලනයක අවශ්‍යතාවය තිබුණා. මොකද අපි දන්නවා පෞගේ කාලේ ජනවරම විවිධ විකෘති වීමකට භාජනය වෙලා තිබුණා. පාර්ලිමේන්තුව ඉන්න ඔබට තියෙන ආයතනයන් තුළ පවා ජනවරමේ විකෘති වීමක් තිබුණේ. ඒ නිසා අපි මේ රට ඉදිරියට ගෙන යන ජනවරම යළි ස්ථාපිත කළ යුතු තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ජනාධිපතිවරණයේ ප්‍රධාන කරුණක්. ඉන් පසු මම මෙතන පාර්ලිමේන්තු මැතිවරණයත් එයා සමගාමීව පැවැත්විය යුතු කිනිස්ථාවරයක් තියෙනවා.
අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්වුණු සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුළු අනිකුත් අපේක්ෂකයන් බොහෝ දෙනෙක් මැතිවරණ කාර්යාලයට ඊයේ පැමිණලා හිටියා. ඒ අවස්ථාවේදී විපක්ෂ නායකවරයාත් යම් අදහස් දැක්වීමක් කළා.
ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා හැටියට තේරීපත් වූ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට පළමුවෙන්ම මා සුභපතනවා. එතුමට අපගේ මාතෘභූමිය මේ වන විට පත් වී ඇති අර්බුදකාරී තත්ත්වෙන් මුදවා ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ලක්ෂ 220කගේ ජනතා ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු ඔබට බාර වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටදී ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව තීරණවලදී සමගි ජන බලවේගෙත් සමගි ජන සන්ධානයේ අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට සූදානම් බව මා ප්‍රකාශ කරනවා. අපි විශ්වාස කරනවා රට මේ තත්ත්වෙන් මුදවා ගැනීම ජයග්‍රාහී පාර්ශ්වයට පමණක් නොව මේ රටේ සියලුම පාර්ශ්වවල වගකීමක්.
අපි දන්නවා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පන්නත යටතේ විශේෂිත විධිවිධාන යොදන්නට මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී සිද්ධ වුණා කියලා ශ්‍රී ලංකේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි දෙවන මනාපයක් ගණන් කිරීම සඳහා මේ විදිහට ක්‍රියාත්මක වන්නට සිදු වුණේ මැතිවරණ කොමිසමට. දැන් මේ පිළිබඳව අපේ ජනතාව දන්නව මනෝජ්. නමුත් මේ මම කැමති ඇත්තටම දැනගන්න දැන් ලාංකේය දේශපාලන ඉතිහාසය පිළිබඳව ගත්තොත් එහෙම අනුර කුමාර දිසානායක තමයි මේ වார்த்தාවට හිමිකම් කියන්නේ. හැබැයි මීට කලින් වැඩිපුර මනාපය සහ වැඩිපුර ජනතා ඡන්ද ලබාගත් ජනාධිපතිවරුන් පිළිබඳව කතා බහ කරද්දිත් සුවිශේෂ සම්දිස්ථාන ලාංකීය මැතිවරණ ඉතිහාසයේ තියෙනවා. අපි ටිකක් ඒ පිළිබඳවත් මතක් කළා. දෙවෙනි මනාපය ගණන් කිරීම සිදු වුණු ආකාරය සහ ඒ ක්‍රියාදාමයේ සිදු වුණු අයුරු පිළිබඳවත් ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි.
ඔව් දිනක්ෂ, මෙවර ජනාධිපතිවරණයේ ජනතාව අතර විවිධ අදහස් තිබුණා. සමහරු කිව්වා 100%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තු ජාතික ජන බලවේගය කොහොමද දිනන ප්‍රතිශතයට ලඟ වෙන්නේ කියලා. සමහරු කිව්වා මේක දෙවෙනි මනාපයට යන්න වේවි, 50%ක් කිසිම දේශපාලන පක්ෂයක් අරගන්නේ නැහැ කියලා. සමහරු කිව්වා මේක රැල්ලක් විදිහට තියෙන්නේ, නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, 50%ට වඩා විශාල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරයි කියලා. කොමුණත් මෙවර ජනාධිපතිවරණයේදී ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව මිලියන 13ක් ඡන්දේ ප්‍රකාශ කරලා තිබුණේ. ඒක ප්‍රතිශතයක් විදිහට 79.46% වාර්තා වෙලා තිබුණේ. ඉතින් ඒ අනුව කොහොමුණත් ඊයේ අනුර කුමාර දිසානායක මහතා ලබාගත්තු ඡන්ද ප්‍රතිශතය උනේ 42.31%. සමස්ත ඡන්ද ප්‍රමාණය දෙවෙනි මනාපයත් එකතු කරාට පස්සේ පළමු ගණන් කිරීමේදී ඔහුට තිබුණ ඡන්ද 56,34,915ක්, දෙවන ගණන් කිරීමේදී 1,05,264ක් එකතු වෙලා 57,40,179ක් හැටියට තමයි වාර්තා වුණේ. දැන් අපි දැක්කා 69,00,000 ජනාධිපතිවරයෙක් ගැන අපි කතා කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ඔව් ඒක තමයි ඉහළම ඡන්ද ලබා ගැනීම හැටියට වාර්තා වුණේ. ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් ජනාධිපතිවරයෙක් ලබාගත්තු වැඩිම ඡන්ද සංඛ්‍යාව 69,00,000 වූ ඡන්ද සංඛ්‍යාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබා ගත්තේ. හැබැයි ඊටත් එහාගේ ජනාධිපතිවරයෙක් ගැන මෙවර කතා කරේ 70,00,000. ඒකට හේතුව තමයි මිලියන 17ක් ඡන්දදායකයින් ඉන්නවා. මේකෙන් 180ක් ඡන්දය ප්‍රකාශ කරොත් මිලියන 14ක් ඡන්දය ප්‍රකාශ කරන්න ඕන. ඒකෙන් හරි අඩක් අරගන්නම් 170,000ක් ඡන්ද ගන්න ඕන. එතකොට 69,00,000කට වඩා ජනාධිපතිවරයෙක් ගැන මෙවර කතා වුණේ. නමුත් එතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ නැහැ. හැබැයි ප්‍රතිශතාත්මක වාරගත්තුටින් 52%ක ඡන්ද ප්‍රමාණයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2019 මැතිවරණයේදී අරගත්තේ. නමුත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තු ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරිය ලෙස සැලකෙන්නේ චන්දිකා කුමාරතුංග ජනාධිපතිවරිය 1994 එතුමිය බලයට පත් වෙනකොට 62%ක ඡන්ද ප්‍රතිශතයක් අරගත්ත. ඒක තමයි වැඩිම ප්‍රතිශතය හැටියට සටහන් වුණේ. කොමුණත් ලංකා ඉතිහාසයේ ජනාධිපති ධූරාවලියේ නවවන විධායක ජනාධිපතිවරයා විදිහට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් වෙලා අවසන් ඒ ප්‍රතිශතය 42.31%, ඡන්ද සංඛ්‍යාව 57,40,179ක්. ජාතික ජන බලවේගයේ විදිහටත් ජනතා විමුක්ති පෙරමුණ විදිහටත් සමාජයේ කාලයක් තිස්සේ දරපු උත්සාහයක ප්‍රතිඵලයක් මේවර මල්පල ගැන්වුණු අවස්ථාවක් ඇටියට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන බලකඳුරු දෙකක් ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන්, සමගි ජන බලවේගය වෙන්න පුළුවන්, ඔවුන් අලුත් නම්බරින් පක්ෂ පිහිටුවා ගත්තත් හඳවුරු දෙකක් අතර දෝලනය වුණු බලය මෙවර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව බිහි වූ ජාතික ජනබලවේගයට හුවමාරු වුණා. ඒ විශේෂත්වය කොහොමද ආණ්ඩුකරණයේදී ජනතාවට ලැබෙන්නේ කියලා ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන්. ජනතාව සහන බලාපොරොත්තු වෙමින් ඉන්නවා, අපේක්ෂා රාශියකින් ඉන්නවා. නමුත් රට රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ගැටලුවක ඉන්නවා. මේවා තුලනය කරගෙන කොහොමද ජනතාවට සහාය ලබා දෙන්නේ, සහන ලබා දෙන්නේ කියන එක මම හිතන්නේ ඉදිරි දින කීපෙදී අලුත් ආණ්ඩුව ප්‍රකාශයට පත් කරයි.
දැන් මනෝජ්, මේ සමස්ත ඡන්ද ක්‍රියාවලියම බැලුවහම සාමාන්‍ය ජනතාවට යම් සැක සහිත සහයම් කුකුසක් ගෙන දුන්න තැන් තිබුණා. උදාහරණයක් විදිහට ඇඳිරි නීතිය පැනවුවයි කියලා මුලින්ම ලොකු කතාවක් ගියා. බොහෝ දිනකට ඉතින් අවබෝධයක් තිබුණා යම් කිසි කලබලකාරී වාතාවරණයක් ඇති වුණොත් ඒක වැළැක්වීම උදෙසා ගත්ත පූර්ව ක්‍රියාමාර්ගයක් වෙන්නට ඇති කියලා. නමුත් ඇතැම් පිරිසක් හිටියා මේ රජය යම් කිසි දෙයක් සංගවනවද කියලා. ඊට පස්සේ අපි දැක්කා සමගි ජන බලවේගෙන යම් කිසි වූ කාරණාවක් ඉස්මතු කරනවා ඡන්ද ගණන් කිරීම හා සම්බන්ධ වන කාරණාවක් පිළිබඳව. මේ වගේ ටිකක් ජනතාවට යම් කුකුසක් ඇති කරන කාරණා කිහිපයක් තිබුණා. එහි ඇතුළත තොරතුරු සවිස්තරව මම දැනගන්න කැමතියි ඔබෙන් මේ ළඟට.
ඔව්, දැන් පොලිස් ප්‍රතිවරයක් නැතුව ලංකාවේ පවත්වපු ජනාධිපතිවරණයක්. නමුත් ජනාධිපතිවරණ ප්‍රචාරණ කාල සමයේ ඉඳලම සාමකාමී මැතිවරණයක් පැවැත්වුණා. අපි දැක්කේ නිරීක්ෂණ සංවිධාන පවා ඒ පිළිබඳව කතා කළා. මැතිවරණය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ පාර්ශවකින් මෙවර මැතිවරණ ඉතා සාමකාමී මැතිවරණයක් හැටියට. හැබැයි එහිම තියෙද්දී අපි දැක්කා ඡන්දය දවසේ රෑ 21 දරය 12 ඉඳලා 22 ඊයේ පාන්දර 6 වෙනකන් ඇඳිරි නීතිය පරවන්න ක්‍රියාත්මක කරා. ඊට පස්සේ ඇඳිරි නීතිය 10වල් 12 වෙනකන් දීර්ඝ කරා. ඇයි මේ මෙහෙම වෙන්නේ කියලා සමහර වෙලාවට සැකයක් මතු වුණා. හැබැයි ඒ අතරේ ජාතික ජනබලවේගයේ විජිත හිරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරා. ඔහු කිව්වේ මේ ඇඳිරි නීතිය පැනවීම මේ ආදී කාරණා ඡන්දයට බාධාවක් නොවන ආකාරයෙන්, ජනමතයට බාධාවක් නොවන ආකාරයෙන් ඉදිරියට ගිහිල්ලා ප්‍රතිඵල නිකුත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වගේම ඔහු ජනතාවට යම් අදහසක් ඇති කරා. ඒකට හේතුව තමයි දෙවනි මනාප ගණන් කරත් ඡන්ද 113කට වඩා පරතරයක් ලබාගෙන තිබෙන අනුකුමාර දිසානායක ජනාධිපතිවරණ අපේක්ෂකයා. ඒ හින්දා දෙවනි මනාපයක් ගණන් කරත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ හින්දා ජය සමරන් සූදානම් වෙන්න ඒක සාමකාමීව සමර විජයක් බවට පත් වෙන්න ඕන කියලා එක පැත්තකින් ඔහු ප්‍රකාශයක් කරා. ඒක ලංකාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඉතින් මේ වගේ තත්ත්වයන් සිද්ධ වුණා. ඔව්, ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තොත් සාමකාමී මැතිවරණයක් පැවැත්වුණා. දැන් ඔය එකවර සාමකාමී වටපිටාව කෑඳිරි නීතිය දැම්මේ කියලා ඡන්දදායකයන්ට සැකයක් ඇති වෙනවා නම් ඒ සැක දුරු කරන්න අදහසින් වෙන්න ඕනේ විදේහරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එවැනි ප්‍රකාශයකුත් සිද්ධ කරා. ඊට පස්සේ ඊයේ හවස් වරුවේ සමගි ජන බලවේගයේ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරා. ඒකට හේතුව තමයි ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවනි මනාපය ගණන් කරද්දී සමගි ජන බලවේගයේ පෝලිං නියෝජිතයින් නැති වෙලාවක ඡන්ද ගණන් කරා කියලා ඔවුන් යම් පැමිණිල්ලක් ඉදිරිපත් කරා. අපි දැක්ක ඔවුන් මාධ්‍ය හමුවක් කියලා සඳහන් කරනවා මැතිවරණ කොමිසම සභාවත් වෙනි තත්ත්වයක් වුණා කියලා පිළිගත්තා කියලා. නමුත් ඒකේ තරම් බලපෑමක් ඇති කරන තත්ත්වයක් බවට පත් වුණේ නැහැ. දෙවෙනි මනාපේ ප්‍රමාණයට වඩා අපේක්ෂකයන් දෙදෙනා අතර තිබුණු ඡන්ද වෙනස වැඩි නිසා ඒක අවසාන ප්‍රතිඵලයට එතරම් බලපෑමක් වෙන තත්ත්වයක් බැලු බැල්මට පේන්න තිබුණේ නැහැ. නමුත් සමගි ජන බලවේගයේ ඒ පිළිබඳව පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට සිද්ධ කරා. කොමුණ සමස්තයක් විදියට ගත්තොත් නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වුණු බව තමයි පේන්න තියෙන්නේ. යුරෝපා සංගමය දේශීය සහ විදේශීය නිරීක්ෂකයන් නැතුණු නිරීක්ෂණ කණ්ඩායම් මැතිවරණ නිරීක්ෂණයේ නිරත වුණා. බොහෝ විට අද දවසේ ඔවුන්ගේ අවසාන නිරීක්ෂණය අවසාන ප්‍රතිඵලය මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ලබා දේවි.
හොඳයි, අපි මීළඟට විරාමයකට යනවා. විරාමෙන් පස්සේ මේ පැවති මැතිවරණය හා සම්බන්ධන තවත් කාරණා කීපයක් කෙරෙහි කතා බහ කරමු. විශේෂයෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ බලය නව ජනාධිපතිවරයාට ප්‍රදානය කිරීම සහ ඔහු නිල වශයෙන් තමන්ගේ ඉවත්ව යාම ප්‍රකාශයට පත් කළා. ඒ පිළිබඳව කතා බහ කරමු මේ විරාමෙන් අනතුරුව.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහයේ මීළඟ කොටස සමගින් තමයි අපි දැන් එකතු වෙන්නේ. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තමන්ගේ සේවා කාලය නිමා කරලා නව ජනාධිපතිවරයාට වැඩ බාර දීම සිදු කළා නිල වශයෙන්. එහිදී ඔහු සඳහන් කරපු කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු වෙනවා. ඒ පිළිබඳව තොරතුරු දැනගන්න කැමැති මනෝජ් මීළඟට.
ඔව්, සාමකාමී මැතිවරණයක් පැවැත්වුණා. ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත්තා. ඔහු ඊයේ දවසේ තමන් අද දවසේ වැඩබාර ගන්න බව සඳහන් කළා. වගේම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට අටවන විධායක ජනාධිපතිවරයා විදිහට කටයුතු කරපු රාහිල වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගෞරවාන්විතව සමුගෙන ගිය ආකාරයක් අපි ඊයේ දිනේ දැක්කා. ඔවුන් ඔහු මාධ්‍ය හරහා ප්‍රකාශයක් කරලා ඔහු අනුර කුමාර දිසානායක අලුත් ජනාධිපතිවරයාට සුබ පතලා මෙන්න මේ වගේ ප්‍රකාශයක් ඔහු කරලා තිබුණා. ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් බාර දෙමි කියලා තමයි තිබුණේ. ඒ නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේම තිබුණේ. එහෙම අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් බාර දෙමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ. එහෙම තමයි සඳහන් කරලා තිබුණේ. ඔහු කිව්වේ ආර්ථික වශයෙන් අමාරු වෙලාවක අපහසුයෙන් මේ ගමන තරණය කරන්න තමන් උත්සාහ කළා. ශ්‍රී ලංකාව නැමැති දරුවා වැල්පාලමෙන් නැතර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඒ බලය හෝමාරු වීම පිළිබඳව කතා කරා. කොහොමවත් ජනතාව ලබා දුන්නු ජනවර්ම ප්‍රකාරව අභිනව ජනාධිපතිවරයා විදිහට අනුර දිසානායක මහතයාට රට බාර දෙනවා. ඒ වගේම තමන්ට සහයෝගය ලබා දුන්නු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා කියලාත් ඔහු සඳහන් කරා. ඒ වගේම ශ්‍රී ලංකාව නැමැති දරුවාව ආරක්ෂිතව වැල්පාලමෙන් එතර කරන්න අලුත් ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා රාහිල වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමහන් කරලා තිබුණා. එහෙම ප්‍රකාශයක් කරලා අලුත් ජනාධිපතිවරයාට සුබ පතලා ගෞරවාන්විත විදිහට රාහිල වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ නිලයෙන් තුරයෙන් සමු ගැනීම ඊයේ දවසේම සිද්ධ වුණා. අද දවසේදී උරුම දෙන අලුත් ජනාධිපතිවරයාට ඒ සඳහා ඉඩ සකස් කරලා.
හොඳයි, එහෙමනම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට මේ වෙනකන් නව ජනාධිපතිවරයෙකු ජනතා ඡන්දයෙන් පත්වනකන් කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ඔබ සඳහන් කරපු ආකාරයට ඊයේ සමුගෙන ගියා. දුරේ වැඩ බොහොම සාමකාමීව අලුත් ජනාධිපතිවරයාට බාර දුන්නා විශේෂිත ප්‍රකාශයක් කරමින් ඔබ ඒ සඳහන් කරපු ප්‍රකාශයේ කොටසක් මම ඉදිරිපත් කරන්න කැමති මේ අවස්ථාවේදී.
සැප්තැම්බර් 21 වෙනිදා පැවති ජනාධිපතිවරයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කළ යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කළ යුතුයි. මගේ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමිතැන තීරණ වෙනුවේ අද නොව අනාගතයේ බව මා දන්නවා. නව ජනාධිපතිමත් ඔහුට ලැබුණු ජනවර්ම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතා අභියෝගාත්මක වැල්පාලමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරිම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා. වැල්පාලමේ අවසානය පෙනී පෙනී ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට බාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදර කරන ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත බාර දෙනවා.
හොඳයි, මනම් දැන් අද මේ අභිනව ජනාධිපතිවරයා විදිහට අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නාට පස්සේ ඔහුට මොනවද තියෙන අභියෝග පාර්ලිමේන්තුව තුළ? මේ මීට කලිනුත් අපි මේ පිළිබඳව කතා බහ කළා. හැබැයි යලිත් මතක් කරන්න කැමති, ඉතාමත්ම සුළු මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ. එතකොට කැබිනට් එකක් කොහොමද ක්‍රියාත්මක කරන්න, රජයේ තීන්දුව තීරණ ගන්න කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක යම් අදහසක් ප්‍රකාශ කළා තියෙනවා නම් ඒ පිළිබඳව සහ ඔවුන්ගේ ඉදිරි සැලැස්ම සහ උන්ට මොනවද තියෙන විකල්ප, ඒ පිළිබඳව ලාංකීය දේශපාලනයෙන් මොනවද වාර්තාවන තොරතුරු?
ඔව්, පළවෙනි කාර්යය තමයි ජාතික ජන බලවේගයේ බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථානුකූලව ඉඩ ලැබුණු සැනින් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අලුත් ජනමතයක් උරගා බලන්න පාර්ලිමේන්තුවට අලුත් සමාජිකයින් තෝරාපත් කරගන්න. අපි දැක්කා ඊයේ දවසේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීමේ, නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මැතිවරණ කොමිෂන් සභාවේ තිබුණු මාධ්‍ය හමුවෙන් පස්සේ හරණි අමරසූරිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියත් ඒ පිළිබඳව සඳහන් කළා. ව්‍යවස්ථානුකූලව ඉඳලද සැනින් පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බව කිව්වේ. බොහෝ දුරට මේ සතියේ ඒ කටයුත්ත සිද්ධ වෙයි කියලත් එතුමිය විශ්වාස කරා, අනුමාන කරා. හැබැයි ඊට එසකන් හෝ ඊට පස්සේ කොහොමද මේ අන්තර්කාලය ක්‍රියාත්මක වෙන්නේ කියලා සඳහන් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී අනුකුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිවරණ කාලයේ අවසාන කාල සීමාවේ ශ්‍රී ලංකාවේදී මාත් සමග පවත්වපු වැඩසටහනකදී මේ පිළිබඳව අදහස් පළ කළා. ඔහුට ක්‍රම තුනක් තිබෙන බව, එකක් තමයි එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අපහැරලා දැන් ජනාධිපති ධුරයට යනවා, ඊට පස්සේ ජාතික ජන බලවේගයට අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරාපත් කරගන්නවා. එතකොට ඉන්න තුන් දෙනයි අලුත් දෙනයි හතර දෙනයි හතර දෙනාගින් සමන්විත කැබිනට් මණ්ඩලයක් තෝරාපත් කරගෙන කටයුතු සිද්ධ කරන්න පුළුවන් එකක්. අනෙක් එක සියලු අමාත්‍යාංශවල බලතල ජනාධිපතිවරයාට භාරගෙන පවරාගෙන ඉන්න අනුතුරු අන්තර්කාලය ඒ ඔස්සේ ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා. අනෙක් එක තමයි භාරකාර ආණ්ඩුවක් පිටවන්න පුළුවන්කම තිබෙනවා. ව්‍යවස්ථානුකූලව මේ අවස්ථා තුන ඔවුන්ට නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් ඉන් එකක් භාවිතා කරයි, එක්කෝ හතර දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරයි, නැත්නම් සියලු විෂයන් ජනාධිපතිවරයා අතර පවරාගෙන මේ අන්තර්කාලය ඒ ආකාරයෙන් රටේ ක්‍රියාකාරකම් සිද්ධ කරයි, එම නැත්නම් භාරකාර ආණ්ඩුවකට යයි. ඔය විකල්ප වලින් එකක් ඔවුන් අද හිටම ප්‍රකාශයට පත් කරાવી ඔවුන්ගේ අලුත් ආණ්ඩුව වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන පහසු වන කාර්යයක් හැටියට.
ඔව්, තියෙන අභියෝග සහ ඉදිරි සැලැස්ම පිළිබඳව හරිණි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීනිය කරුණු සඳහන් කිරීමක් කළා. පුංචි ඉඟියකුත් දුන්නා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතැම් වෙලාවට මේ සතිය වුණත් වෙන්න පුළුවන් කියලා.
අනිවාර්යයෙන්ම ඒකට තමයි අපි පත් උනේ. ඒකට අපි බැඳිලා ඉන්නවා. අපි සමාජ ගිවිසුමක් එක්ක මේ ආණ්ඩුව හදන්නේ. ව්‍යවස්ථානුකූලව කරන්න පුළුවන් පළමු අවස්ථාවේ ආණ්ඩුව විසිරුවනවා. ඒක මේ සතිය ඇතුළත වෙයි කියලා අපි හිතනවා.
ජනාධිපතිවරණ නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් එක්ක ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු හදිසියෙම ඉල්ලා සුණා. ඒ පිළිබඳව තොරතුරු දැනගන්න කැමතියි. ඔවුන්ගේ මේ තීරණය හා සම්බන්ධ වන තොරතුරු.
ඔව්, දැන් ආණ්ඩුකාරවරුන් කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින්. ජනාධිපතිවරය ඉවත් වුණාට පස්සේ නියෝජිතයින් පත් කරන්නේ අලුත් ජනාධිපතිවරයාගේ කාර්ය කරගෙන යන්න. ඒ හින්දා පැරණි ජනාධිපතිවරයා ග්‍රැනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය නොපෙනෙන වෙලාවේ අපි දැක්ක දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරපු ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාට ලිපියක් ලියලා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වුණා. ඔහු ආණ්ඩුකාර ධුරය දකුණු පළාතේ මේ ඉතා කෙටි කාලයක් සිද්ධ කරා. ඊට කලින් ඔහු බයඹ පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කරේ. මාරු වීමක් ලැබලා තමයි දකුණට ආවේ. ඉතින් ඔහුගේ ධුරයෙන් ඉවත් වුණා. ඒ වගේම නවීන් දිසානායක මහතා සබරගම ආණ්ඩුකාරවරයා විදිහට තමයි කටයුතු කරේ. ඔහුත් ඔහුගේ ඉවත්වීම දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඍජුව වගකීම සහ වග කියපු නියෝජිතයින් තමන්ගේ ඉල්ලාස්වෙන් සිදු කරනවා. ඒ නැකත් දැන් අලුත්ම ජනාධිපතිවරයට අවස්ථාව ලැබෙනවා එවැනි පත්වීම් කරලා ඔහුගේ පාලනය පහසු කරගෙන ඉදිරියට යන්න. නමුත් ජනමතය පැරණි, ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාට නෑ කියලා දැනගත්තු අවස්ථාවේ හැඟින අවස්ථාවේ තමයි මේ ආණ්ඩුකාරවරුන්ගේ ඉවත්වීම සිද්ධ වුණේ.
හොඳයි, එහෙනම් අද සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් ඔබ සඳහන් කරපු ආකාරයට මනෝජ් උදේ 8:00 විතර වෙනකොට, ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද 12:00 වගේ වෙනකොට ශ්‍රී ලංකාවේ 9 විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල වශයෙන් දියුරුම් දීමට නියමිතයි. ඊට පස්සේ ලැබෙන තොරතුරු අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී මාවුමෙන් පුවත් විශේෂංගෙන්. එහෙමනම් අද අපි මෙතරින් මේ සාකච්ඡාව නිමවට පත් කරනවා. ඒ වගේම ආරාධනා කරන සිටින අපේ ආදරණීය ශ්‍රාවකයන්ට ලැබෙන තොරතුරු අපගේ ෆේස්බුක් පිටුවේ පළ කරනවා. මේ සජීව වැඩසටහනේ අනතුරු SBS සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන කියලා අපි ආරාධනා කරනවා. තොරතුරු ගෙනාවට බොහොම ස්තුතියි මනෝජ්. එමනම් අපි හෙට හමුවෙමු මාබුමෙන් පුවත් විශේෂංගෙන්. ආයුබෝවන්.
බොහොම ස්තුතියි දලුක්ෂේ. ඔව්, ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල ෆේස්බුක් පිටුව ෆලෝ කරන්න.